ශ්‍රී ලංකා ඉංජිනේරුන්ගේ පනත සභාව පනත පනත් කෙටුම්පත දෙවන වර කියවීම සභාව එකඟද? කාර්යක සභා අවස්ථාව. අලවන වගන්තිය සභාවකඟද දෙවන වගන්තිය සභාවකඟද තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතිතුමා.
තුන්වෙනි වගන්තිය එක හයවෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න කරනු ලබන වරහන් පහත දැක්වෙන ආකාරයට අමාත්‍යවරයා. දෙක දහවෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න ආයතනය විසින් සෑම අවුරුදු දෙකක් සඳහාම මාරුවේ මාරුවට නම් කරනු ලබන විවිධ ඉංජිනේරු විෂයන් නියෝජනය කරන වරලත්. තුන පහළොස්වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න විසින් සෑම අවුරුදු දෙකක් සඳහාම මාරුවේ මාරුවට නම් කරනු ලබන විවිධ ඉංජිනේරු විෂයන් නියෝජනය කරන සාමාජිකයන් හතර දෙනෙකු. හතර 17වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න ලබන වරලත් ඉංජිනේරුවරයෙකු. පහ 17වෙනි පේලියට ඉක්බිතිව පහත් දැක්වෙන කොටස ඇතුළත් කරන්න. හතර 1990 අංක 20 දරන තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන පනත මගින් පිහිටවන ලද තෘතීයක අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන ඉංජිනේරු කාර්මිකයන්ගේ නියෝජිතයෙකු.
ගෞරව ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන සංශෝධන සභාවකද? කණකෙහෙත් ගෞරව මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවද?
තුන්වැනි වගන්තිය අනුව නිල බලයෙන් පත්වන සමාජිකයන් විශ්වවිද්‍යාල ඉංජිනේරු පීති සියල්ලක් නියෝජනය කරන වන පරිදි පත් කිරීම. තුන්වැනි වගන්තියේ ආ 3 ඉවත් කර ඒ වෙනුවට තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිළිගත් ඉංජිනේරු කාර්මිකයන් දෙදෙනෙකු පත් කිරීම.
ඒක එකඟ වෙන්න අමාරුයි. මේ මොකද අපි දැන් මේක එකඟ වුණේ මේ වෘත්තීය ඉංජිනේරු කාර්මිකයන්ගේ නියෝජිතයෙකු පත් කරන්න. ඒ වුණොත් මේ මුළු සංයුතියම මාරු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශ කළ පරිදි අපි ඒක ඇතුල් කරලා
තියෙනවා. අමිතුමාගේ ගරු සංශෝධන සාහිත්‍ය තුන්වෙනි වගන්තිය සභාවකද?
ආයි.
හතරවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමිතුමා.
සංශෝධන තිබෙනවා. 1 19 පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. 1 අයකු අමාත්‍යවරයා විසින් සභාවේ සභාපතිවරයා ලෙස. 2 21වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. 2 අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව සභාපතිවරයා. 3 24වෙනි පේලියේ සිට 26වෙනි පේලිය දක්වා පේලි වරණ ඇතුළු ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. ඒ 3 සභාපතිවරයා විසින් අමාත්‍යවරයා අමතා යවුන් ලබන ලිපියක් මගින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය හැකි අතර එම ඉල්ලා අස්වීම අමාත්‍යවරයා විසින් එය පිළිගනු ලබන දින සිට. 4 පළවෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. 4 අමාත්‍යවරයා විසින් හේතු දක්වා සභාපතිවරයා ධුරයෙන්. 5 9වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. දී අමාත්‍යවරයා විසින් පත් කළ සාමාජිකයන් අතරින් වෙනත් එපමණයි.
සංශෝධන සභාවකද? කණකේහිරත් මහත්මයාගේ සංශෝධන
ඉදිරිපත් කරනවා. 4වෙනි වගන්තිය 4 වගන්තිය ඉවත් විය යුතුයි මේ ස්වාධීන මේ සභාවක් පවත්වීම සඳහා.
සභාවකද?
නෑ, ඒකට ඒකඟ නෑ.
ඇමතුමාගේ සංශෝධන සහිතව 4වෙනි වගන්තිය සභාව එකඟයි. 5වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුමා.
5වෙනි වගන්තිය 1 13වෙනි පේලිය සිට 18වන පේලිය දක්වා පේලි වරණ ඇතුළු ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. 5 1 අමාත්‍යවරයා විසින් සභාවේ සමාජිකයෙකු ලෙස යම් තැනැත්තෙකු පත් කිරීමට පොරොතුව සභාවේ සමාජිකයෙකු වශයෙන් ස්වකීය කාර්ය ඉටු කිරීමේදී එම තැනැත්තාට සභාවේ කටයුතු සඳහා අහිතකර ලෙස බලපෑ හැකි පරිදි කිසිදු මූල්‍යමය හෝ වෙනත් සම්බන්ධතාවයක් නොමැති බවට අමාත්‍යවරයා සෑහීමකට පත්විය යුතුය. 2 20වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. යම් සම්බන්ධතාවයක් අත්කරගෙන නොමැති බවට අමාත්‍යවරයා.
සංශෝධන සහිතව සභාවකඟද?
ආයි.
6වෙනි වගන්තිය සභාවකඟද?
ඔව්.
7වෙනි වගන්තිය සභාවකඟද?
ආයි.
8වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුමා.
1 12වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. දෙක අමාත්‍යවරයා විසින් හේතු දක්වා යම් පත්කල සමාජිකයෙකු දෙක 14 වෙනි පේලිය සිට 16 වෙනි පේලිය දක්වා පේලි වරහන් තුල මේ පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න 3 තත්කාර්ය සඳහා අමාත්‍යවරයා අමතා යවුණු ලැබුණ ලිපියක් මගින් ඕනෑම අවස්ථාවක යම් පත්කල සමාජිකයෙකුට දුරේන ඉල්ලාස්විය හැකි අතර එම ඉල්ලාස්වීම අමාත්‍යවරයා 3 21 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න ගණිමින් අමාත්‍යවරයා විසින් ඒ තැනැත්තා වෙනුවට කටයුතු අතර 24 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න කාර්ය සඳහා අමාත්‍යවරයා විසින් සමාජිකයෙකු පත් කරන ලැබීය 5 දෙවෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න දී අමාත්‍යවරයා විසින් 3 ආ වගන්තියේ විධිවිධාන සැලකිල්ලට 6 5වන හා 6 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න ඒ 6 ඉහතින් වූ විධිවිධාන වලට යටත්ව අමාත්‍යවරයා විසින් පත් කළ සමාජිකයා නැවත පත් කරන තෙක් හෝ අමාත්‍යවරයා
අමතුමාගේ සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
කණකේහෙරත් මන්තුමා සංශෝධන ඉදිරිපත් කිරීමට
ඉදිරිපත් කරනවා 82 වගන්ති ඉවත් කරන්න
අමතුමා සභාව එකඟද
එකඟ නැහැ
පිළිගන්නවද
නැහැ පිළිගන්නේ
නැහැ අමතුමාගේ සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
9 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමතුමා
26 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න අතර සභාපතිවරයා විසින් හේතු දක්වමින් මිස එසේ කිරීම
සංශෝධන සහිතව ගරු අමතුමාගේ සභාව එකඟද
ආයි
10 වෙනි වගන්තිය සභාව එකඟද
ආයි
11 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමතුමා
22 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න 11 මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින්
සංශෝධන සහිතව ගරු අමතුමාගේ සභාව එකඟද
ආයි
12 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු කණකේහෙරත් මහතා මන්ත්‍රීතුමා
දෙවන කොටස 12 වන වගන්තියට පහත කොටස් ඇතුළත් කිරීමෙන් සංශෝධන විය යුතුයි. ඌ නව ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම් පවතින සියලුම ඉංජිනේරු ආයතනවල ගුණාත්මකභාවය හා වෘත්තිමය භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම යම් ඉංජිනේරු ආයතනයක ගුණාත්මක හා වෘත්තිමය භාවය පිළිබඳ සෑහීමකටපත් නොවුවහොත් එය පිළිගන්නා නවතා දැමීම. ඌ ලියාපදිංචි වන වෘත්තිකයන්ට තම වෘත්තික භාවය වැඩි දියුණු කර ගැනීමට අප්ග්‍රේඩ් එනම් වෘත්තිමය සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදයක් සකස්කොට එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුය. වෘත්තිමය රැකවරණය ලබා දීම, උසස් අධ්‍යාපන පර්යේෂණ සඳහා සහන ණය ලබා දීම, උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම.
ගරුතුමා සංශෝධන
සංශෝධන පිළිගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ දැනට දීලා තියෙන බලතල යටතේ එතුමා ඒ කියන අදහස් ඒකට ඇතුළලා තියෙනවා වෙනත් වදන් වලින්.
12 වෙනි වගන්තිය ඇති සැටියෙන් සභාව එකඟද?
ආයි.
13 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
14 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු කණකේහෙරත් මන්ත්‍රීතුමා.
නෑ 14 අපටත් තියෙනවා. 14 වගන්තියේ 3 වෙනි පේලිය
ඉවත් කර ගරු අමිතුමාගේ සංශෝධන
3 වෙනි පේලිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 14 එක කිසිඳු ඉංජිනේරු වෘත්තිකයෙකු 15 වන හා හෝ 18 වන වගන්තිය යටතේ
ගෞරව අමතුමාගේ සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
කණකේහෙරත් මන්ත්‍රීතුමා
14 එක වගන්තිය පහත ආකාරයට සංශෝධන විය යුතු. කිසිදු ඉංජිනේරු වෘත්තිකයෙකු 15 වන වගන්තිය යටතේ යම් යාන්ත්‍රික විදුලි, ඉලෙක්ට්‍රොනික, සිවිල්, නාවික, ගුවන්, පරිගණක, තුඩාංග පරිගණක මද්‍රුවාංක වැනි ධාරාවක වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වී ඇතනම් මිස අදාළ ධාරිතාව තුළ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස කටයුතු නොකළ යුතුය. එසේ වුවද මෙම පනත ක්‍රියාත්මක වන දිනය වන විට ඉංජිනේරු වෘත්තියේ නියැලෙන්නෙකුට තවදුරටත් එම වෘත්තියේ නියැලීමට ඉහත වගන්තිය බාධා නොවිය යුතුය.
එම මන්ත්‍රීතුමාගේ ස්වභාවය එකඟද ගරුතුමා?
මොකද මේ ඉතා සංකීර්ණ මේ තත්ත්වයන් තියෙන්නේ මේ ඉංජිනේරු වෘත්තියේ විවිධ ශේෂ්ඨ සම්බන්ධයෙන්. ඒ නිසා එකට අපි එකඟ නැහැ. ඒක ඇතුල් කළොත් මේක තව සංකීර්ණ වෙනවා.
අමතුමාගේ සංශෝධන සභාව එකඟද?
ආයි.
15 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
16 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමතුමා
දෙවන පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. නොතකා හැරීම අමාත්‍යවරයා විසින් නියෝගවලින් තීරණය කරනු.
සංශෝධන සහිතව ගරු අමතුමාගේ සභාව එකඟද?
ආයි.
17 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු කණකේහෙරත් මන්ත්‍රීතුමා.
16 වෙනි කොටිය
17 වගන්තිය පහත පරිදි සංශෝධන විය යුතුයි. ආ ඈ ඊ කොටස් ඉවත් කර එවිට සංශෝධිත උපවගන්ති පහත පරිදි වනු ඇත. ඔහු වරලත් ඉංජිනේරුවෙකු වේ නම් ලුහුඩු පදවී නාමය ලෙස සීඉන්ජ් සංස්ථාගත ඉංජිනේරුවෙක් වේ නම් ලුහුඩු පදවී නාමය ලෙස අයි එං ඉංජිනේරු කාර්මිකයෙක් නම් ලුහුණු පදවී නාමය ලෙස ඉං ඉංජිනේරින් ටෙක්
ඇතුමා එකඟද
නෑ එකඟ නෑ එකට හේතුව
මනන්ටමත්
අපේ පාලිමේන්තුව තුළ යම්යම් පනත් සම්මත කළම ඉංජිනීරු ආයතන වලට බලය ලබාදී තින ඒකට පටහැනි යන ඔය ගොඩක් තුන්නකට සී පමණක් සීමකි
හොඳයි එහනම් දහත්වන වගන්තය ඇත සැටියෙන් සංස් එකඟද
ආයි
දහටවෙන් වගන්තය සංසෝධ නිර්පත් කිරීමට
විසිනමනි පේලි ඉවත් කර පහත් දැක්කෙන කොට ආදේශ කරන්න තාවකාලික ලියාපදිංචය සඳහා ඉල්ලුම් කළ යුතුය.
මෙම චන්දිම ගමගේ මන්ත්‍රතුම ආංසික සභාව ඒ වනේද මේ ගරු ඇතුම
ඒ ආංශික ඒවටික ඇතුල් කළතයි මේ කතා කරන්න
හොඳයි ඒක ගරු සංශෝධ සහිත සභාවකද
හයි
දානමය වගන්තය සභාවකඟද
හයි
විසිනි වගන්තය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුම
එක දහනමිනි පෙළි ඉවත් කර පහත් දැක්කෙන කොට ආදේශ කරන්න එහි විස්ස එක ආ අමාත්‍යවරයා විසින් දෙක විසිපස්වනි පේලියට ඉක්විතිව පහත් දැක්කෙන කොටස ඇතුල් කරන්න ආ අමාත්‍යවරයා විසින් අභියාචනා මණ්ඩලයේ පත්කිරීමේදී සභාව විමසිය හැකිය. තුන එකවන පේලිය හා දෙවන පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. ඒ තුන අමාත්‍යවරයා විසින් අභියාචනා මණ්ඩලයේ රැස්වීම් කටයුතු කරගෙන යා යුතු ආකාරය තීරණය කරමින් අමාත්‍යවරයා විසින්.
ගරු ඇමතුමාගේ සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
21 වෙනි වගන්තිය සංශෝධන ඉවත් කිරීමට ගරු ඇමතුමා. ගරු ආංශික දහට ගන්ත ඉදිරිපත් කලා මේ ගරු ඇමතුමා සංශෝධන
ඇමතුමාගේ ඔක්කොම ඇතුල් කර
ඒවා ඇතුළත් කළා තියෙනවා. මේ ළඟට 21 වෙනි වගන්තිය සංශෝධන ඉවත් කිරීමට ගරු ඇමතුමා.
21 වෙනි වගන්තිය 1.16 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. එහි 21.1 සභාව විසින් අමාත්‍යවරයා විමසා පිළිගත් 2 දෙවෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. අමාත්‍යවරයා විසින් සභාවේ සමාජිකයෙකු පත් කරනු ලැබිය.
සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
22 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
23
ආයි.
24
ආයි.
25
ආයි.
26
ආයි.
27
ආයි.
28
ආයි.
29 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුමා.
පස්වන පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. 29 සභාවට අයත් වන මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය.
සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
30 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුමා.
1.8 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. 31 සභාව විසින් අමාත්‍යවරයා හා මුදල් විෂය 2.16 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. කිසිදු අවස්ථාවකදී අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබීය.
සංශෝධන සහිත සභාව එකකද?
ආයි.
30 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුමා.
31 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. යන ලද කාර්ය පිළිබඳ වාර්ෂික වාර්තාවක් අමාත්‍යවරයා වෙත 2.3 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. හා ලේකනවල පිටපත් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට.
සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
32 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
33
ආයි.
34 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
1.1 පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. 34.1 අමාත්‍යවරයා විසින් කලින් කලට සභාවේ බලතල 2.7 හා 8 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. අදාළ වාර්තා ගිනුම් හා වෙනත් යම් තොරතුරු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා විසින් සභාවට විධාන.
ගරු ඇමතුමා සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
කණගේරත් මන්ත්‍රීතුමා සංශෝධන ඇතනම්?
34 වගන්තිය ඉවත් කළ යුතුය.
ඇමතුමා එකඟද?
අපි එකඟ නැහැ ඒකට.
පෙර සංශෝධන සහිත ගරු ඇමතුමාගේ සභාව එකඟද? 34 වෙනි වගන්තිය? 35 වෙනි වගන්තිය?
ආයි.
36 වෙනි වගන්තිය?
ආයි.
37?
ආයි.
38 වෙනි වගන්තිය සංශෝධන ඉවත් කිරීමට ගෞරව ඇමතුමා.
6 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාධනු ලැබීය. 2.8 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. අමාත්‍යවරයා විසින් සාධන ලද සෑම නියෝගයක්ම ගැසෙත්. 3.12 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. 3.අමාත්‍යවරයා විසින් සාධන ලද සෑම නියෝගයක්ම. 4.18 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. ඒ 4 එසේ පරිච්ඡින්න කළ යුතු බවට සලකමින් අමාත්‍යවරයා.
එම ඇමතුමාගේ සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
39 වෙනි වගන්තිය සංශෝධන ඉවත් කිරීමට ගෞරව ඇමතුමා.
4 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්කෙන කොටස ආදේශ කරන්න. වෘත්තිකයන්ගේ විවිධ කාණ්ඩවල අධ්‍යාපන සුසුකම් හා ප්‍රායෝගික පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ කාර්යභාරය වගකීම්.
සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
හතලිස් වන වගන්තිය
හයි
හතලිස් එක්වෙන වගන්තිය සංශෝධන ඉවත් කිරීමට ගෞරව ඇමතිතුමා
16 වෙනි පේලියට ඉක්බිතව පහක් දැක්වෙන කොටස ඇතුළත් කරන්න අමාත්‍යවරයා යන්නේ මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පවරන ලද අමාත්‍යවරයා අදහස් වේ සහ
ගෞරව ඇමතිතුමාගේ සංශෝධන සහිත සභාව එකඟද
හයි
කණගේරත් මන්ත්‍රීතුමා සභාව මේ සංශෝධන
හතලිස් එක්වන වගන්තිය පරිදි සංශෝධන විය යුතුයි නමුත් මම හිතන්නේ 17 වන වගන්තියේදී අමාත්‍යවරයා පිළිගත්තේ නැති නිසා මම ඒක අවශ්‍යතාවයක් නැහැ කියවන්න.
හොඳයි. එහෙනම් ඇමතිතුමාගේ සංශෝධන සහිත සභාව එකඟයි.
හායි.
42 වෙනි වගන්තිය.
හායි.
ආ උපලේඛනයේ සංශෝධන ඉවත් කිරීමට ගෞරව ඇමතිතුමා.
ආ උපලේඛනයේ සහ සභාව විසින් පිළිගෙන තිබීම යන වචන යෙදී ඇති සෑම ස්ථානයකින් මෙම වචන ඉවත් කරමු.
කනකහිරත් මන්ත්‍රීතුමා
එතන්නේ ආ උපලේඛනයේ අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙනස් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා ඊට අමතරව මම හිතන්නේ මේකත් අවශ්‍ය වෙන්නේ 17 මෙතුමා ඒක සංශෝධනයේ මේ වාරගත නැති නිසා
අමතුමාගේ සංශෝධන සහිතව 42 වෙනි වගන්තිය සභාවකෙන්ද
හායි
ආ උපලේඛනයේ කනකහිරත් මන්ත්‍රීතුමා
ඒකත් ඒ ආකාරයෙන්ම මම හිතන්නේ ඒ ඒ සියල්ලක් 17 වන වගන්තියට
එහෙනම් ආ උපලේඛන
සභාව එකක් කිව්වා අපි.
හොඳයි. ඒකේ අර සභාව එකඟද?
හායි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
හායි.
නාමය සභාව එකඟයි.
හායි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දනනු කැමැත්තෙමි. කරු ඇමතිතුමා
තුන්වෙනි කරගීමට යෝජනා
සභාව එකඟද?
හායි.
ශ්‍රී ලංකා ඉංජිනේරුන්ගේ සභාව පනත් කෙටුම්පත තුන්වෙනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව සතුටින් දනනු කැමැත්තෙමි. ගරු සභානායකතුමා 3-4 ඉදිරිපත් කරනවාද?
Yes, I move item 3 and 4 sir.
සභාව එකඟද?
Aye.
සභාව කල්තැබීම? සභාව කල්තැබීම
2017 3 වෙනි මාසයේ 7 වෙනිදා දක්වා.
මෙම සභාව 2016 3 වෙනි මාසයේ
මේ ගරු සර්
සභාව කල්තැබන අවස්ථාව යෝජනාව
ඔව් අපි යෝජනා ඉදිරිපත් කරන නම් එතුමා අපු දවසට පිළිතුරු දෙන්න.
එතුමා උත්තර දෙයි ඉස්සරහට.
බන්දුර ගුණාධර ඇමතිතුමා සභාව කල්තබන අවස්ථාවේ යෝජනා ඉදිරිපත් කරන්න.
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ජාතික වශයෙන් ඉතා වැදගත් වෙන මෙම යෝජනාව මම හෙන්සාඩ් වාර්තාවේ මුද්‍රණය කරන ලෙස ප්‍රථමයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මේ ගරු සභාව සතු වෙනවා. මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඉතා විශාල ගෙවුම් ශේෂ අර්බුදයක් මූල්‍ය අර්බුදයක් විදේශ විනිමය අර්බුදයක් මුදලේ අගය පිළිබඳ අර්බුදයක් සහ පොලි අනුපාතයේ ඉහළ යාම පිළිබඳ දැවැන්ත අර්බුදයක් මතුවලා තිබෙනවා. මම කියවන්නට සතුටුයි. Foreign investors net sold rupees 49.1 billion US dollar 325.7 million worth of government securities in the 7 weeks of 2 February 15th. More than the total net foreign outflows of US dollar 324.3 million in 2016 according the latest central bank and government data me daily mila puwatpata vaartha karala thibena aakarayata ita pahadiliwa me varshaye february 15 wenakota ape ratin rajaye surakumpatthola aayojanaya karala thibuna mudal ඇමරිකානු ඩොලර් මිලියන 325.7ක් පිටට ගිහිල්ලා තියෙනවා. 2016 මුළු වර්ෂය තුලම පිටට ගිහිල්ලා තියෙන්නේ 324.3යි. ඒ නිසා ඔබතුමාට වැටහෙනවා රජයේ භාණ්ඩාගාර බිල්පත් සුරකුම්පත් යනාදී යොදලා තියෙන මුදල් කොයිතරම් වේගයකින් රටින් පිටට යනවද කියලා. මේ සියල්ලට අතිරේකව මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙබරවාරි මාසේ පමණක් දාලා තියෙනවා ඩොලර් මිලදීගෙන වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 221ක්. ඇමරිකානු ඩොලර් මිලියන 221ක් කියන්නේ ගරු සභාපතිතුමනි දවසකට US ඩොලර් මිලියන 5ක්. US ඩොලර් මිලියන 5ක් කියන්නේ කෝටි 75ක්. මේ දවස් 45ට ඉතරක් කෝටි 3300කට වඩා වැඩි මුදලක් වෙළඳ පොළට දාලා තියෙනවා. මේ බරපතල තත්ත්වයේ තේරෙන්නේ රජයේ බලයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳන් අද වෙනතෙක් 4.5 බිලියන් රුපියල පවත්වාගෙන යාම සඳහා පමණක් වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ කවදාක්වත් නොවුන තත්ත්වයක්. මම තමුන්නාසයට බොහොම හෘදයාංගමව පැහැදිලි කරන්න කැමතියි. අපි මහින්ද රාජපක්ෂ රට බාරගන්නකොට ඩොලරයකට ගෙව්වේ රුපියල් 101යි. අවුරුදු 10ක් රට පාලනය කරනකොට අර්බුද රාශියක් තිබුණා. ලෝක ඛනිජ තෙල් අර්බුදය තෙල් බැරරයක් 127යි. එතකොට තෙල් ගේන්න ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වුණා. දෙක ලෝක ආහාර අර්බුදය. ආහාර අර්බුදයේ යටතේ රොකට් වේගයෙන් ආහාර මිල ඉහළ ගියා. ආහාර ගෙන්වීම සඳහා ඉතාම විශාල මිලක් රටින් පිටට විදේශ විනිමය වශයෙන් ගෙවන්නට සිද්ධ වුණා. ලෝක මූල්‍ය අර්බුදය. ලෝක මූල්‍ය අර්බුදයේ යටතේ ලෝකයේ පොලි අනුපාත විශාල ලෙස ඉහළ ගියා. අනික යුද්ධය. යුද්ධයේ යටතේ යුද ආයුධ අනිත් දේ ගේන්න විශාල විදේශ විනිමය ප්‍රමාණය රටින් පිටට ගියා. මේ දැවැන්ත අර්බුද යටතේත් 101ට බාරගත්ත ඩොලරය 131ට තමයි අවුරුදු 10කට පස්සේ ඩොලරයට ගෙවන මුදල වැඩි වුණේ. එතකොට 101ට බාරගත්ත ඩොලරේ 131ක් ගෙවනකොට අවුරුදු මේ 10කට වැඩි වෙලා තියෙන්නේ රුපියල් 30යි. එක අවුරුද්දකට සාමාන්‍යයෙන් රුපියල් 3යි. දැන් මේ රජය ඇවිල්ලා අවුරුදු 2යි. අද 153යි 744යි. ඒ කියන්නේ 154යි. අවුරුදු 2කට රුපියල් 23යි. අවුරුද්දකට රුපියල් 11කට වඩා වැඩි. මේක ඉතා භයානක අර්බුදයක් නොවේ කියලා කිසිම ආර්ථික විද්‍යාඥයෙක්ට ආර්ථික විද්‍යාවේ අයන්න දන්න කෙනෙකුටවත් කියන්න බෑ සභාපතිතුමනි. හේතුව අපි පිටරටින් ආනයනය කරන පරිප්පු කිලෝවක් ගත්තත් කඩලා ගත්තත් වෙන කනබොන දෙයක් ගත්තත් ඒ හැම දෙයකටම එදා 131ක් ගෙව්ව දෙයට අද 154ක් ගෙවන්න තියෙනවා. ඊළඟට පෝර රසායනික ද්‍රව්‍ය ඛනිජ තෙල් වැනි අන්තර්භාණ්ඩ වලටත් එදා 131ක් ගෙව්ව එකට අද 154ක් ගෙවන්න තියෙනවා. යන්ත්‍ර සූත්‍ර උපකරණ මෝටර් වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩ ගත්තත් 131ක් ගෙව්ව එකට 54ක් ගෙවන්න තියෙනවා. එතකොට මේ අද වෙනකොට ලංකාවේ උද්ධමන අනුපාතයේ ජනවාරි මාසයේදී 6.5ට වැඩි වෙලා උද්ධමන අනුපාතයේ වැඩි වෙනකොට මේ සියල්ලට හේතුව මුදල් අමාත්‍යවරයා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියනවා මේ ආර්ථිකය ඔත්පල වෙලා ලෙඩ වෙලා විනාශ වෙලා තියෙනවායි කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉන්න අර්ථ ශාස්ත්‍රඥයෝ ඒ කියනවා. ඊළඟට සිංගප්පූ සරසවියේ සාලිවැනි ආචාර්යවරු ඇවිල්ලා කියනවා මේක මේ විදියට කරන්න බෑ කියලා. නමුත් අපේ ගරු මුදල් ඇමතිතුමා සියලුම අවස්ථාවලදී උත්තරයට දෙන්නේ මහින්ද රාජපක්ෂ ගත්ත ණය මහින්ද රාජපක්ෂ කාපු ආර්ථිකේ මට එක දවසකින් හදන්න බෑ කියලා. මේක සම්පූර්ණ සාවද්‍යයක්. මොකද එතුමා ප්‍රථමයෙන් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස වගකිව යුතු මුදල් ඇමතිවරයෙක් ලෙස පිළිගන්න ඕනේ මේ අර්බුදේ මහින්ද රාජපක්ෂ හදපු අර්බුදයක් නෙමෙයි කියලා. මොකද අපේ අග්‍රාමාත්‍ය මූල්‍ය ණය අර්බුදයේ තිබුණේ 2002, 2003, 2004 කියන වර්ෂවල. ඒ වර්ෂවල ණය අර්බුදයේ පිළිබඳ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතිය අමතලා 2002 ජූලි මාසේ 4 දින ජාතිය අමතා කළ කතාව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමති වෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා 94 රුපියල් කෝටි 55,000 සීමා වී තිබූ ජාතික ණය ප්‍රමාණය 2001 වන විට රුපියල් කෝටි 145,000 දක්වා වැඩි වුණා. ජාතික ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේදී ඉක්මවා ගොස් තිබෙනවා. අද රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 1103.6ක් ලබාගත් ණය වාරික සහ ඒවායේ පොලිය ගෙවීමට මේ වසරේදී පමණක් රුපියල් කෝටි 32,700ක මුදලක් වැය කළ යුතුයි. නමුත් රටේ ආදායම කෝටි 27,800කට සීමා වෙනවා. ගත් ණය ගෙවා දමන්නවත් ඒ රටේ ආදායම ප්‍රමාණවත් නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන තත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙනවා. දළදේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්වයයි. දෙවන විශේෂ තත්වයේ රජයේ ආදායමට වඩා ගත් ණය සඳහා වෙන පොලිය වැඩි වී තිබීමයි. මේ සිද්ධීන් දෙකම එකම අවස්ථාවකදී ඇතිවීම තෙවන සුවිශේෂ තත්වයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ රාජ්‍ය නායකයා ලෙස ජාතිය අමතලා කියනවා ලංකා ඉතිහාසයේ දෙවැන්තම ණය අර්බුදය තමයි තිබුණේ කියලා. ඒක ඇත්ත. ඒක තමයි තිබුණ තත්ත්වය. කටුවත්තක මල් බුබුදවන්ට බෑ කියලා න්‍යාය යටතේ එතුමා කිව්වා මේ රට මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ණය කන්දරාවත් එක්ක 2005 රට බාරගන්නකොට 103.2ක් ජාතිය නිෂ්පාදනයේ 100 103.2ක් ණය තිබුණා. ඊට පස්සේ අපි අර කියපු සියලුම අර්බුදවලට මූණ දීලා 2014 රට බාර දෙනකොට ජාතිය නිෂ්පාදනයේ 100 ණය බර 76.7ට අඩු වුණා. ඒක තමයි ප්‍රායෝගික මහ පොළවේ තියෙන යථාර්ථය ඇත්ත. නමුත් මේ වර්ෂ දෙක තුලදී මේ ඇති කරගත්ත මහා මේ ආර්ථික කලමනාකරණයේ තියෙන කඩාවැටීම නිසා හිතුවක්කාර ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා වෙනත් කිසි කෙනෙකුට කන් නොදීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය භයංකර තත්ත්වයක්. මොකද 2005 නොපියූ මුළු ණය ප්‍රමාණය ඒක මතක තියාගන්න ලේසි අපේ ලක්ෂ්මන් ගිරියල්ල සභානායකතුමාට වුණත් 2222 බිලියන 2222 මේ 2005 රට බාරගන්නකොට ජාතියේ නොපියූ ණය බර ප්‍රමාණය 2014 ඒ ප්‍රමාණය බිලියන 7391. වර්ෂ 10ක් ගියා යුද්ධය කරන්න ණය ගත්තා. ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා එකඟවෙනු ඇති ආයුධ හා වෙනත් දේ සඳහා විශාල විදේශ විනිමය සම්පත් ප්‍රමාණයක් වැය වුණා. එතකොට ඊට අතිරේකව සංවර්ධන ව්‍යාපෘති වලට ඊට පස්සේ ණය ගත්තා. ඒ ණය ප්‍රමාණය වැඩි වුණ 7391. ඒ දශකයේ තුල ණය වැඩිවීම 5159ක්. එතකොට 5159ක් ණය වැඩි වුණේ අවුරුදු 10ක් තුල. මෙන්න බලන්න 2014 නොපියු ණය ප්‍රමාණය 7391. 2016 ඉවර වෙච්ච අවුරුද්දේදී 9402. මේ ණය වැඩිවීම 2011 අවුරුදු 2කට. එතකොට අපේ ආණ්ඩු කාලේ එක අවුරුද්දක සාමාන්‍යයෙන් ණය වැඩි වෙන්නේ බිලියන 517කින්. මේ ආණ්ඩු කාලේ සාමාන්‍ය ණය වැඩිවීම බිලියන 2011කින් වැඩි වෙලා තියෙනවා. මේ 1005කින් වැඩි වෙලා තියෙනවා. අර වගේ දෙගුණකින්. ඒ අතර මේව කෙටි කාලීන ණය නෙමේ, ඉතාම විශාල දිගු කාලීන ණය. දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා තව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් සවරින් බොන්ඩ් එකක් දාලා ගන්න. ගරු කථානායකතුමනි, පොලි අනුපාතයේ කරටි කැඩෙන්නේ ඉහළ යනවා. මේ අධික පොලි අනුපාතය යටතේ ණය ගත්තාම ඕනෙම ව්‍යාපාරයක් දුවන්නේ ඕඩී එකකින්. ඕනෙම කෘෂිකර්මයේ තියෙන ගොවියෙක් ගොවිතැන් කරන්නේ ණයෙන්. මේ නිවසක් හදන්නේ ණයෙන්. ජීවත් වෙන්න අමාරු වෙච්චාම කනකරව් ගස් තියලගන්නේ ණය. එතකොට රටේ ඉන්ට්‍රස් රේට් එක කියන එක ප්‍රධාන සාර්වාර්ථික විචල්‍යයක්. එතකොට ආර්ථිකයක ප්‍රධාන විචල්‍ය දෙකක් තියෙනවා. එකක් එක්ස්චේන්ජ් රේට් එක, අනිත් එක ඉන්ට්‍රස් රේට් එක. මේ දෙක දෙයතක ගමන් කරනකොට මේක මේ අර්බුදය දේශපාලන වශයෙන් විසඳගන්න බෑ. දේශපාලන වශයෙන් අපිට කතන්දර කියන්න පුළුවන්. කතා කිව්වට දැන් තමුන්නාසේ දන්නවා ජාතිය මහා පහන්තමේ වන්න ලංකා බැංකුව. අපි ලංකා බැංකුවට ගිහිල්ලා ඉස්සෙල්ලා පොලියට ණය ගන්නේ 9.95%. අද ලංකා බැංකුව ණය කර නිකුත් කරනවා ගෙනියන්න විදියක් නැතුව මිනිස්සුන්ගෙන් ඉල්ලනවා 13.25% පොලියට ණය කර නිකුත් කළා. එතකොට රටේ තියෙන ප්‍රධාන බැංකුව මිනිස්සුන්ගෙන් ගන්නවා 13.25%. එතකොට මිනිස්සුන්ට ණය දෙන්නේ කීයටද? 17.18%, 20%. මේ ණය පොඩිය මෙහෙම වැඩි වෙනවා. එක අතකට රුපියල කඩා වැටෙනවා. සංචිත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ගිය මාසෙ වෙනකොට මගේ ළඟ මේ වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් කියන එක මේ සභාවේ ඉන්න ඕනෑම මන්ත්‍රීවරයෙක්ට සෙන්ට්‍රල් බැංක් එකේ වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. 5.4යි රිසර්ව්ස්. දැන් මේ ඉන්ටර්නැෂනල් රිසර්ව්ස් ජාත්‍යන්තර සංචිතයේ මේ විදිහට කඩා වැටුණාම අපි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයෝ ඇවිල්ලා ලංකාවේ සාකච්ඡා කරනවා මේ භයානක තත්ත්වය පිළිබඳ. එතකොට අපේ රටේ සංචිත තව කඩා වැටුණොත් ලංකාව නිකුත් කරන ණයවර ලිපි LC එක ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක වෙන රටවල් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වුණොත් අපිට බහණ්ඩ ගේන්න බැරි වෙනවා. බහණ්ඩ ගේන්න බැරි වුණොත් මේ රට නතර වෙනවා ආර්ථිකය. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙහෙම ලඝු කොට හිතන්ට එපා. මම මේ අවස්ථාවේදී කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනවා මේ රටේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ අංශවල ඉන්න ආර්ථික විශේෂඥයන්, විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ආර්ථික විද්‍යාඥයන් මේක ජාතික අර්බුදයක් ලෙස සලකලා මේ තියෙන රුපියල කඩා වැටෙනවා, පොලි අනුපාතය ඉහළ යනවා, රටේ උද්දමනය වැඩි වෙනවා, මේක ජාතික ආර්ථික අර්බුදයක් කියලා මේක කළමනාකරණය කරන්න ඕනේ. මේ මූල්‍ය පිළිබඳ වගකීම මේ පාර්ලිමේන්තුවට බාර දෙන්න නිසා අපි තමුන්නාන්සලකින් ඉල්ලා සිටින්නේ මේ එක් එක්කෙනාට මඩ ගහන්න නෙමෙයි, මේ රට අපි සියලු දෙනාගේ රට. මේක කඩා වැටුණාට පස්සේ කවුරුවත් ආවට ගොඩ ගන්න බැරි වෙන තත්ත්වයෙන් නිර්මාණය වුණොත් ඒක මහා ජාතික අපරාධයක්. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ අතිගරු ජනාධිපතිතුමාවත් මේ සියලු පාර්ශ්වයන් කැඳවලා මේ තියෙන මූල්‍ය අර්බුදයේ මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රශ්නය හිතුවක්කාරකමින් හා ගණන්කාරකමින් විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අනිත් විද්වතුන් කියන මතයටත් කන් දීලා වෙනස් මත මුදල් ඇමතිතුමා හිතනවා එතුමට මේ අපි විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ එළෝ එළෝ පුද්ගලික පහරදීමක් කරනවා කියලා. අපි එහෙම පුද්ගලික පහරදීමක් නෙමෙයි කරන්නේ. දැන් මේ කියන එක වැරදි නම් 101ට මේ 131ට තිබුණ ඩොලරේ 154ට ගියේ නැහැ කියලා එතුමා කියනවා නම්, 8.2ට තිබුණ සංචිත 5.4ට අඩු වුණේ නැහැ කියලා කියනවා නම්, තනි ඉලක්කමේ අග තිබුණ උද්දමන අනුපාතය 6.5ට වැඩි වෙලා නැහැ කියලා කියනවා නම්, 2016 අවුරුද්දේ රටින් පිටට අරන් ගිය මුදල් ප්‍රමාණයට වඩා විදේශිකයෝ දැන් වෙනකොට 324ක් අරන් ගියේ නැහැ කියලා කියනවා නම්, අන්න එතකොට අපි මේක අසත්‍යයක් කියලා බොරුවක් කියලා එතකොට මඩ ගහනවා වෙන්න පුළුවන්. අපි මේ කියන්නේ ප්‍රායෝගික රටේ පවතින මේක අපි හැංගුවත් මුදල් වෙළඳපොළ දන්නවා, කොටස් වෙළඳපොළ දන්නවා, ප්‍රාග්ධන වෙළඳපොළ දන්නවා, කොටස් වෙළඳපොළ කඩා වැටිලි ඉවරයි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙම්පල්බර්ග් කියන ආයෝජකයා ඉතරක් තොගයක් සල්ලි අරන් යනවා. ඒක අරන් යන එක නතර කරන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ ක්‍රෙඩිබිලිටි එක රජයේ මුදල් අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යතුමාගේ ඔක්කොම වැටිලා තියෙනවා. ඒකට බලපාපු ප්‍රධාන හේතුව තමයි අපි කැමැති වුණත් අකමැති වුණත් 2000 හරියට අවුරුදු 2කට ඉස්සෙල්ලා 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මහ දවල් මහා බැංකුවේ ඇතිවෙච්ච භාණ්ඩාගාර බැඳුම් කරන එකතුයේ මහා මංකොල්ලේ අපි ඒක මුලින් කියන දවස්වල හිනා වුණා මේ කෝටි ප්‍රකෝටි කියලා කියනවා කියලා. අද වෙනකොට ප්‍රතිඵලයේ තේරෙනවා ඒක දෙසරයක් වුණා. පළවෙනි සැරේ ඒක වහන්ට පාර්ලිමේන්තුව විසුරුව ඇරියා ඩියු ගුණසේකර මැතිතුමාගේ මේ රිපෝට් එක දෙන්න දෙන්න නැතුව. දෙවෙනි සැරේ ආයිසරයක් ඒකම වුණා. ඒ අයට දඬුවම් දෙන්න නැතුව නිදැල්ලි ඉන්නකොට මෙහෙම සල්ලි ටික අරන් යන්න නැතුව තියාගනීද මිනිස්සුයෝ? ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. මේක ආණ්ඩුවේ ක්‍රෙඩිබිලිටි එක පිළිබඳ ප්‍රශ්නයක්. කවුරුවත් එහෙම එන්නේ නැහැ කතා කියන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ මේ අපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුව වශයෙන් මේක අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය ගැන සාකච්ඡා කරලා කඩිනම් විසඳුමකට එන්න අතිගරු ජනාධිපතිතුමත් මැදිහත් වෙලා මේ කැබිනට් මණ්ඩලය හා අපිටත් පුළුවන් අපි දෙයක් කරන්න. මේ ආර්ථිකයේ ඩොලරේ 170ට යනවා. මේ ක්‍රමයට පිළියමක් යෙදුවේ නැත්නම් 170ක් වෙනවා ඩොලර එකක්. එහෙම වුණොත් මේ අපි ඔක්කොමලා ගිනි ගන්නවනේ රටම. ඒ නිසා මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඵලදායි මැදිහත් වීමක් වෙන්න කියන යෝජනාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ යෝජනාව ඉදිරිපත් කරමින් මගේ වචන කිපෙ මෙන් සමාප්ත කරනවා. ස්ථිර කිරීම දැන් කරන්නේ.
ස්ථිර කිරීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් ගෙන යෝජනාව ස්ථිර කරමින් මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා මුදල් ඇමතිතුමා දැනගෙනත් එතුමා නෑ කිව්වට රටේ අර්බුදයක් තියෙනවා. ඕනම දරුවෙක් වුණත් දන්නවා එහෙම අර්බුදයක් තියෙනවා කියලා. කර සභාපතිතුමනි, හැමදාම කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ගත්තේ ණය ගෙවනවා කියලා. දැන් එතුමාගේ කාලේ 2014 අන්තිම වෙනකොට 7000 තුන්සිය අනු එකක් රුපියල් බිලියන ණය වෙලා තිබුණා. 2016 අවසන් වෙනකොට රුපියල් බිලියන 9402ක් ණය වෙලා. එතකොට මේ අවුරුද්දේකට 2011ක් රුපියල් බිලියන මේ ආණ්ඩුව ණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ගත්තේ ණය ගෙවුවා නම් ණය බරෙන් අඩු වෙන්න ඕනේ. මම කාගෙන් හරි ණය ගත්තා නම් ඒක තව එක්කෙනෙක් ගෙවුවා නම් අඩු වෙන්න ඕනේ. දැන් මේ ණය ගෙවුවා කියන ආණ්ඩුව ණය වැඩි කරගෙන තියෙනවා. මේ ගත්තේ ණය ගෙවන්න හරි ගත්තේ සල්ලිත් දැන් ණය වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඩොලරය 131 ඉඳලා 153ට අද වැඩි වෙලා තියෙනවා. මේ වැඩිවීම තුල සෑම බාණ්ඩ එකම මිල වැඩි වෙලා තියෙනවා. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා මම හොඳටම දන්න කාරණාවක් තියෙනවා. මේ යකඩ කම්බිවල මිල අර කාලේ කම්බි රුපියල් 108ට තිබිච්ච කිලෝ එකක් ගරු සභාපති අද 160යි. රුපියල් 52කින් වැඩි වෙලා තුනෙන් එකකින් වැඩි වෙලා තියෙනවා. මොකද ඇහුවා මේ ඩොලරේ වැඩි වෙච්චි එකත් එක්ක රටින් ගෙන්නනකොට මේ මිල වැඩි වෙනවා කියනවා. එසා ආණ්ඩුව කොහොම කිව්වත් අද මේ සෑම දෙයක්ම මිල වැඩි වෙලා තියෙනවා. එසා රටේ අර්බුදයක් තියෙනවා. පහුගිය අවුරුද්දේ විමධ්‍යගත සල්ලි වලින් කරපු වැඩවලවත් තාම බිල් ගෙවලා නැහැ. දැන් අර්බුදයක් නැත්නම් ඒවා ගෙවෙන්න ඕනේ. මම ගියේ සඳුදා සම්බන්ධීකරණය ඇහුවා ඇයි මේව ගෙවුවේ නැත්තේ කියලා. තාම සල්ලි හම්බුනේ නැහැ කිව්වා. දැන් මේ අවුරුද්දට අයවැය වෙලේ අපිට ඉස්සෙල්ලම කිව්වා මිලියන 15ක් දෙනවා කියලා ලියුම ආවා. දෙසැම්බර් 4 වෙනිදා ලියුමක් එනවා ඒක 10ට අඩු කරා කියලා. ලක්ෂ 150 ලක්ෂ 50ක් කපලා. දැන් ඒ විතරක් නෙමෙයි ගමට ග්‍රාමීය ප්‍රදේශයේ සංවර්ධනය කරන්න ග්‍රාම සේවා වසමකට ලක්ෂ 15ක් දෙනවා කියලා 10ක් නෑ 5යි. එහෙන් අර්බුදයක් තියලා සල්ලි නෑ. බන්දුල ගරු මන්තුමා කියන්නේ මේ අර්බුදේ පිළි අරගෙන මේකට පිළියමක් හොදමු කියලා. දැන් අපි ඔක්කොටම තමයි මේකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එනිසා අපි සියලු දෙනාම මේක යමක් වෙලා තියෙනවා නම් ඒක පිළි අරගෙන කටයුතු කරන්න ඕනේ. එතන හැම වෙලෙම කිව්වොත් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ රට ණය කරා කියලා. එයින් ඇරෙන්න මේ අවුරුදු දෙකයි දැන් මාස 25ක් වෙලා තියෙනවා මුළු කාලේ. මේ කාලේ තුලම එතුමාට බැන බැන ඉන්නවට ඇරෙන්න වෙන මොකුත් කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුවට තවත් ලෝකෙට ණය කරන්න නැතුව ඒකට විසඳුමක් හදලා ඒකට කටයුතු කරන්න ඕනේ. මුදල් ලැබෙත්තුම අපිට මතකයි අපේ රජයේ තියෙන කාලේ ෆයිල් ගෙනල්ලා පැයේ හැමාරේ දේශන දෙනවා මේ රට හරි මාර්ගයට ගන්න මම මෙහෙම කියන්නේ කියලා. එහෙම කියපු එක්කෙනා දැන් අවුරුදු 2කට වැඩි කාලයක් මුදල් ලැබෙතිකම කරනවා. මේ ප්‍රශ්නේ එන්න උඩු දුවනවා. එසා අපිත් කියන්නේ කො ජනාධිපතිතුමා හරි මැදිවත් වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ සියලු දෙනාම මේක බලපවත් වෙනවා. එසා අද ආණ්ඩුවට සල්ලි තියෙනවා නම් පහුගිය අවුරුද්දේ මම අයවැය වෙලෙත් කිව්වා පෝර සානාධාරයේ තේ පොර වලට ගෙව්වේ නැහැ කියලා. ග්‍රාම සේවාවසන් 59ක් තියෙන එකෙන් ග්‍රාම සේවාවසන් 3කට ගෙව්වා. තාම ගෙවන්නේ නැහැ. ඒ අර්බුදයක් නැත්තම් සල්ලි තියෙන්න ඕනේ. අපේ කාලේ වගේ සංවර්ධනය කරන්නෙත් නැහැ. හැබැයි අර්බුදයේ තියනවා කියලා ඉතින් දන්නවා දන දන සද්ද නැතු ඉන්නවා. අර ගරු සභාපතිතුමනි අර හොරට නිදාගත්තේ එක්කෙනා ඇහැරවන්න බෑ කොච්චර ඇහැරවන්න හැදුවත්. හරියට ඇත්තට නිදාගත්තේ එක්කෙනා තට්ටුවක් දැම්මම ඇහැරෙනවා. ඒ වගේ තමයි මේ ආණ්ඩුව වැඩේ දන්නවා. හැබැයි ඒක වහනවා. ඉතින් ඒකන මේ පිළියම අපි කියන්නේ මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා අපේ ගරු මන්තුමා කිව්වා වගේ ලබන සඳට මේ මහා බැංකුව හොරකමට අවුරුදු දෙකක් වෙනවා. මේ රටේ වෙච්චි ලොකුම මංකොල්ලේ. ඒක නිසා මේවට කටයුතු කරන්න කියලා ආපු ආණ්ඩුව අද අපිට තාමත් බණිනවා ඇරෙන්න වෙන මොකවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි දැන්වත් කියනවා ජනතාවට ඇත්ත කියලා රටට ඇත්ත කියලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදන්න කියමින් අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා
ගෙනාපු යෝජනාව ස්තිර කරමින් මලින්න ස්තුති.
බොම ස්තුති. මෙම සභාව මාර්තු මස හත්වෙනි දින සවස එකට නැවත රැස්වෙනවා.